අයිබෝවන් පුතේ දුවේ අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයට අයත් මානව සම්පත් කළමනාකරණය පාඩම. අද පුතාලට මම කියලා දෙන්නේ තෝරා ගැනීම කියන එකයි. ඕනම සංවිධානයක ඉන්න මානව සම්පත් කළමනාකරුවා තමන්ගේ සංවිධානයට උචිත වන ආකාරයට රැකියාවක් නිර්මාණය කරලා ඒ ඔස්සේ රැකියා විස්තරයක් හා රැකියා පිරිවිතරයක් හදලා ඊට පස්සේ අනාගත මානව සම්පත පිළිබඳ පුරෝකථනය කරලා ඌනතාවයක් තියෙනවා නම් අදාළ සේවකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා කටයුතු කරනවා. මේ ආකර්ෂණය කරගනු ලබන සේවකයන් අතරින් ආයතනයේ තියෙන ඇබෑර්තු පිරවීම පිණිස යෝග්‍යතම අයදුම්කරුවන් හඳුනා ගැනීමේ කාර්ය අපි හඳුන්වනවා තෝරා ගැනීම කියලා. ඒ අනුව ආයතනයක ඉන්න මානව සම්පත් කළමනාකරු දැනගන්න ඕන ආයතනයට ගැළපෙන උචිත යෝග්‍යතම අයදුම්කරුවා තෝරා ගැනීමට කටයුතු කරන්න. ඒ අනුව මේ තෝරා ගැනීමේ කාර්යන්වල පරමාර්ථ කීපයක් තියෙනවා. එකක් තමයි නිසි රැකියාවට යෝග්‍යතම පුද්ගලයා ලබා ගැනීම. ඒ වගේම යහපත් සේව්‍ය ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීම. ඒත් එක්කම මේ සේවකයන් තෝරා ගැනීමට යන පිරිවැය අඩු කර ගැනීමට කටයුතු කිරීම. ඒ අනුව මේ පරමාර්ථ ඉටු කරගන්න නිවැරදි තෝරා ගැනීමක් මගින් මානව සම්පත් කළමනාකරුට හැකියාවක් ලැබෙනවා. සේවකයන් නිවැරදිව තෝරා ගැනීමට නොහැකි වුණොත් එහෙම අහිතකර ප්‍රතිවිපාක ආයතනයකට ඇතිවෙන්න පුළුවන්. මේ අහිතකර ප්‍රතිවිපාක තමයි සංවිධානයේ තුල සිටින තාක්කල් අපේක්ෂිත රැකියා කාර්යඵලය අදාළ සේවකයන්ගෙන් ජනිත වෙන්නේ නැති එක. ඒත් එක්කම සේවකයන්ගේ අපේක්ෂිත දායකත්වයක් අදාළ ආයතනයට හිමි වෙන්නේ නැහැ. සමහර අවස්ථාවල ආයතනයට ගැළපෙන වඩා සුදුසු පුද්ගලයෙක් බඳවා ගැනීමට තිබූ අවස්ථාවන් මේ නිවැරදි තෝරා ගැනීම නිසා අහිමි වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ නිවැරදි තෝරා ගැනීමක් අපි කරේ නැත්නම් සුදුසු පුද්ගලයෙක් බඳවා ගන්න තිබූ අවස්ථාව අපිට අහිමි වෙන්න පුළුවන්. ඒත් එක්කම අනුස්ථාපනය පුහුණු කිරීම වැනි දේ සඳහා සංවිධානයක් යම් වියදමක් දරනවා නම් ඒ වියදම එහෙම නැත්නම් පිරිවැය අපතයාමක් වෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවල නිවැරදි තෝරා ගැනීමක් නොකළ සේවකයෙක් ගත්තොත් එහෙම ඔවුන් ඉවත් කිරීමේදී නීතිමය ප්‍රශ්න හා දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ආයතනයට ගැළපෙන පුද්ගලයා නැවත තෝරා ගන්න අමතර පිරිවැයක් තරන්නත් සිද්ධ වෙනවා. මේ සේවකයන් හරියට තෝරා නොගැනීම නිසා පුහුණු කිරීම සඳහා අමතර පිරිවැයක් දරන්නත් වෙනවා. මේ නිසා සංවිධානයේ ඉන්න මානව සම්පත් කළමනාකරු දැනගන්න ඕන ආයතනයේ තියෙන රැකියා ඇබෑර්තුවට ගැළපෙන ආකාරයට නිවැරදි පුද්ගලයාව තෝරා ගැනීමට කටයුතු කරන්න. තෝරා ගැනීම මත තමයි ආයතනයේ නැත්නම් සංවිධානයේ ඉදිරි කටයුතු තීරණය වෙන්නේ. බොහෝ ආයතන මේ රැකියා ඇබෑර්තුවක් පිරවීම සඳහා නිවැරදි පුද්ගලයන් තෝරගන්නකොට පොදුවේ පාවිච්චි කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒකෙන් එකක් අයදුම්පත් ඇගීම, එහෙම නැත්නම් අපි ඒකට කියනවා ජීවදත්ත ඇගීම කියලා. දෙවෙනි එක සම්මුඛ පරීක්ෂණය. මේක පුතාලා දන්නවා මුහුණට මුහුණලා කරන පරීක්ෂණයක් විදිහට අපි සලකනවා. තුන්වෙනි එක සේවා නියුක්ති පරීක්ෂණ. මේ සේවා නියුක්ති පරීක්ෂණ කීපයක් තියෙනවා. දැනුම පරීක්ෂණ, කුසලතා පරීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණ, ප්‍රවීණතා පරීක්ෂණ, ඔය විදිහට සේවා නියුක්ති පරීක්ෂණ කීපයක් ආයතනයට ගැළපෙන විදිහට මානව සම්පත් කළමනාකරුවෝ සිද්ධ කරනවා. හතරවෙනි එක පසුතල ගවේෂණය, එහෙම නැත්නම් අපි ඒකට කියනවා පසුබිම් පරීක්ෂණය කියලා. ඒත් එක්කම අවසානයේදී වෛද්‍ය පරීක්ෂණයක් කරනවා. දැන් පුතාලට මතක ඇති අපි ආපහු බලමු රැකියාවකට සුදුසු පුද්ගලෙක් තෝරගන්නකොට පාවිච්චි කරනු ලබන ක්‍රම මොනවද කියලා. එකක් ආයුධපත් ඇගීම, දෙක සම්මුඛ පරීක්ෂණය, තුන සේවා නියුක්ති පරීක්ෂණ. එතකොට මම කිව්වා සේවා නියුක්ති පරීක්ෂණ කීපයක් තියෙනවා කියලා. දැනුම පරීක්ෂණ, කුසලතා පරීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණ සහ ප්‍රවීණතා පරීක්ෂණ කියලා. හතරවෙනි එක පසුතල ගවේෂණය, එහෙම නැත්නම් පසුබිම් පරීක්ෂණය. පස්වෙනි එක වෛද්‍ය පරීක්ෂණය. දැන් අපි බලමු මේ එක එක පරීක්ෂණ වලින් වඩා වාසිදායක පරීක්ෂණය මොකක්ද, අවාසිදායක පරීක්ෂණ මොනවද, ආයතනයක් කොහොමද මේ පරීක්ෂණ වර්ග තමන්ගේ සංවිධානයේ සේවකයන් තෝරා ගැනීම සඳහා යොදාගන්නේ කියලා. පළවෙනි එක අපි කරමු ආයුධපත් ඇගීම කියන එක. පුරප්පාඩු වෙලා තියෙන තනතුරු සඳහා තමන්ගේ තියෙන කැමැත්තත්, ඒ සඳහා තමා වෙත ඇති සුදුසුකමුත්, එහි ඇති සත්‍යතාවයත් සඳහන් කරලා ආයුධකරුවෙක් විසින් ආයතනය වෙත එවනු ලබන ලිඛිත ලේඛනය අපි සලකනවා ආයුධ පත්‍රයක් කියලා. රැකියා ඇබෑර්තුවක් සඳහා ආයුධම් කරන කවරෙකුට වුණත් ආයුධ පතක් පිළියල කරලා ඉදිරිපත් කරන්න බොහෝ වෙලාවට සිද්ධ වෙනවා. මේ ආයුධ පතේ ආයුධකරුවාගේ අධ්‍යාපනය, පුහුණුව, පළපුරුද්ද යනාදිය පිළිබඳව ලිඛිත තොරතුරු රැස්කිරීමක් මේකෙන් දකින්න පුළුවන්. ආයුධකරුවෙකු විසින් ඉල්ලුම්පත් පිළියල කිරීමේදී ආයතනයට යම් යම් දුෂ්කරතා පැන නැගිය නගින්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ආයතනයට අවශ්‍ය කරන තොරතුරු මේ නිසා නොලැබී යාමට තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩි. මේ හේතුව මත රැකියාවක් සඳහා ඉල්ලුම්පත් කැඳවීමේදී අදාළ ආයතනයේ විසින්ම පිළියල කළ ආයුධපත් ආකෘතියක් ලබාගෙන ඒවා සම්පූර්ණ කරලා එවන්න කියලා ආයුධකරුවන්ට ආයතනය දන්වා සිටිනවා. ඒ අනුව ආයතනයට අවශ්‍ය තොරතුරු නොඅඩුව ලබා ගන්න පුළුවන්. ඒ අනුව ආයුධපත් සංක්ෂිප්තව ඒකාකාරීව ලබා ගන්න පුළුවන්. මේ රැකියා දැන්වීමකට අනුව ඉල්ලුම්කරුවන් රැසක් කිසියම් තනතුරක් සඳහා ආයුධම් පත්‍ර ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක තනතුරකට විශාල ඉල්ලුම්පත් සංඛ්‍යාවක් සංවිධානයකට ලැබෙනවා. මේ ලැබෙන විශාල ආයුධම්පත් ප්‍රමාණය අතුරින් සුදුසුකම් ඇති ආයුධකරුවන්ගේ ආයුධම්පත් පමණක් පළමුව තෝරා ගන්න ඕන. මේක අපි හඳුන්වනවා කෙටි ලැයිස්තුවක් පිළියල කිරීම කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ෂෝට් ලිස්ට් කියලා මේක හඳුන්වනවා. මෙහිදී ඉල්ලා සිටින සුදුසුකම් නොමැතිව, ඒ වගේම අපිලිවලට ඇති ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් ඉවත් කරනවා. තෝරාගත් ආයුධකරුවන්ට සම්මුඛ පරීක්ෂණයකට හෝ ලිඛිත පරීක්ෂණයකට ඊළඟට ආරාධනා කරනවා. මෙවැනි කෙටි ලැයිස්තුවක් පිළියල කිරීම සඳහා සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයත්, එහෙම නැත්නම් ජීව දත්ත විස්තරයත් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. ඊළඟට අපි බලමු මේ සංවිධානයකට තෝරා ගැනීමේ ක්‍රමයක් ලෙස ආයුධපත් ඇගීමේ දකින්න පුළුවන් වාසි අවාසි මොනවද කියලා. මේ ආයුධපත් ඇගීමේ තියෙන ප්‍රධාන වාසි විදිහට අපිට සලකන්න පුළුවන් ආයුධකරුවන් කීප දෙනෙක් මේ ආයුධම් පත්‍ර එවන නිසා ඔවුන් අතර සංසන්දනය කිරීම පහසු වෙනවා. ඒ වගේම ඉදිරි සම්මුඛ සාකච්ඡාව සඳහා මේ ආයුධම් පත්‍රය මාර්ගෝපදේශයක් වෙනවා. ඒත් එක්කම ආයුධකරුගේ අත්අකුරු, අක්ෂර වින්‍යාසය ආදී තොරතුරු අවශ්‍ය විට ලබා ගන්න පුළුවන් යෝග්‍ය ක්‍රමයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම තෝරාගත් ආයුධකරුවන්ගේ පුද්ගලික ලිපිගුණ සකස් කිරීම සඳහා මේ ලියවිලි ආධාරකයක් වෙනවා. ඒ හින්දා මේ ආයුධපත් ඇගීම කියන එක වලංගුභාවය අතින් ඉහළ අගයක් ගන්නවා. නමුත් මේ අයදුම්පත් ඇගීමේ තියෙන අවාසිය වෙන්නේ අපේක්ෂකයාව පෞද්ගලිකව දැන ගැනීමට නොහැකි වෙන එකයි. ඒ කියන්නේ ඔහුගේ පෙනුම, හැසිරීම, භාෂා විලාශය යනාදිය, ඒත් එක්කම ඔවුන්ගේ පෞරුෂ සාධක මේ අවස්ථාවේදී ඇගීමකට ලක් වෙන්නේ නැහැ. ඒත් එක්කම මේ අයදුම්පත් පරීක්ෂා කරන්න සෑහෙන කාලයක් ගත වෙනවා වගේම වියදමකුත් ගත වෙනවා. සමහර වෙලාවට අයදුම්කරුවන්ට පුළුවන් සත්‍ය නොවන තොරතුරු අයදුම් පත්‍රයට ඉදිරිපත් කරන්න. පුතාල දන්නවා අද බොහෝ දෙනෙක් අයදුම් පත්‍ර සකස් කරන්නේ පරිගණක ගත කරලා. ඒ නිසා ඔවුන්ගේ අත්අකුරු අක්ෂර විඤ්ඤාසය ඒ කිසිදු දෙයක් අයදුම් පත්‍රයකින් සංවිධානයක ඉන්න මානව සම්පත් කළමනාකරුට හොයා ගැනීමට හැකියාවක් නැහැ. නමුත් අර සාම්ප්‍රදායික විදිහට අපි ප්‍රධාන වශයෙන්ම තෝරා ගැනීමේ ක්‍රමයක් ලෙස අයදුම්පත් ඇගීම සලකනවා. මේ අයදුම්පත් ඇගීමේදී අයදුම්පතේ ඇතුළත් කරන තොරතුරු අපි හඳුන්වනවා ජීවදත්ත විස්තරයක් කියලා. ජීවදත්ත විස්තරයක් කියලා කියන්නේ පොදුවේ ඕනෑම රැකියාවක් සඳහා ඉදිරිපත් කළ හැකිවන පරිදි රැකියා අපේක්ෂකයා විසින් තමා පිළිබඳ අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් කරලා සකස් කරන ලියවිල්ලයි. රැකියා ඉල්ලුම්කරු පිළිබඳ සංක්ෂිප්ත වූ විස්තරයක් ලෙස ජීවදත්ත විස්තරය අපිට හඳුන්වන්න පුළුවන්. ඉතා යෝග්‍ය සේවකයා තෝරා ගැනීමට ප්‍රයෝජනවත් උපකරණයක් ලෙස වර්තමානයේ මේ ජීවදත්ත විස්තරය යොදා ගන්නවා. ජීවදත්ත විස්තරයක අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු සාධක කීපයක් තියෙනවා. පුතාල බොහෝ වෙලාවට මේ ජීවදත්ත විස්තර හදලා ඇති, දැකලා ඇති. එතකොට මේකේ අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕන අයදුම්කරුගේ නම, ලිපිනය, ස්ත්‍රී පුරුෂ භාවය, උපන් දිනය, ජාතිය, අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම්, පළපුරුද්ද, ඒ වගේම ඔහුගේ ලැදියාවන්, විශේෂ කුසලතා, බාහිර ක්‍රියාකාරකම් සහ අවසානයේදී ජීවදත්ත විස්තරය අන්තිමට තොරතුරු විමසිය හැකි පුද්ගලයන් දෙදෙනෙක්ගේ නම් ලියලා ඔවුන්ගේ විස්තර ලියනවා. ඒ අනුව අපි ප්‍රායෝගිකව දැනගන්න ඕන කොහොමද ජීවදත්ත විස්තරයක් සකස් කරන්න කියලා. ඒ තමයි අපි ඉගෙනගත්ත පළවෙනි ක්‍රමය, සේවකයන් තෝරා ගැනීමට පාවිච්චි කරන අයදුම්පත් ඇගීම කියන එක. ඊළඟට දෙවැනියට තියෙන්නේ සම්මුඛ පරීක්ෂණය. සම්මුඛ පරීක්ෂණය කියලා කියන්නේ නිශ්චිත රැකියාවක් පිළිබඳව අයදුම්කරුවන්ගේ යෝග්‍යතාවය තක්සේරු කිරීම පිණිස මුහුණට මුහුණලා වාචිකව සාකච්ඡා කළ හැකි ඇගීමේ ක්‍රමයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් මගින් අයදුම්කරුවන්ගේ පෙනුම, සන්නිවේදන කුසලතා, සමාජශීලී බව, සිරිත් තිරිත් යනාදී සාධක ඇගීමකට ලක් කරන්න පුළුවන්. ඉල්ලුම් පත්‍රයේ සඳහන් නොවුණු ඒත් වැදගත් වන කරුණු සම්මුඛ පරීක්ෂණයේදී මානව සම්පත් කළමනාකරුවෙකුට අයදුම්කරුවගෙන් නැත්නම් සම්මුඛ පරීක්ෂණයට භාජනය වන පුද්ගලයාගෙන් ලබා ගන්න පුළුවන්. ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් තුළින් සේවක පක්ෂයට හා සේව්‍ය පක්ෂයට අදාළ ගැටලු निराකරණය කරගන්නත් මේකෙන් ඉඩකඩ සැලසෙනවා. මේ විදිහට පවත්වන මේ සම්මුඛ පරීක්ෂණවල අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි රැකියාවකට ඊටාම සුදුසු පුද්ගලයා තෝරා ගැනීම. මේකේ ප්‍රධාන අරමුණ විදිහට සැලකන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ අයදුම්කරු රැකියා විස්තරය හා රැකියා පිරිවිතරයට කොච්චර දුරට ගැලපෙනවද කියන එක මේ මගින් හොයා බලන්න පුළුවන්. ඒ අනුව ඇබෑර්තුවට අයදුම්කරුගේ යෝග්‍යතාවය ඇගීමක් සිද්ධ කරන්න වෙනවා. ඒ වගේම අයදුම්කරුටද අදාළ රැකියාව පිළිබඳ තොරතුරු දැනගැනීමට සම්මුඛ පරීක්ෂණය ඉවහල් කරගන්න පුළුවන්. අයදුම්කරුට තමන්ගේ රැකියාව පිළිබඳ යම් ප්‍රශ්නයක් හෝ විස්තර සහිතව දැනගන්න අවස්ථාව මේ සම්මුඛ පරීක්ෂණයේදී ඇති වෙනවා. ඊළඟට අපි බලමු සම්මුඛ පරීක්ෂණයක් සඵලදායී ලෙස පවත්වන්නේ කොහොමද කියලා. මේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමේදී සලකා බලන්න ඕන සාධක කීපයක් තියෙනවා. ඒ සාධක අනුව අපිට පුළුවන් සම්මුඛ පරීක්ෂණයක් සඵලදායී විදිහට පවත්වන්න. ආයතනයක් විසින් රැකියා පුරප්පාඩුවක් සඳහා සුදුසු පුද්ගලයා තෝරා ගැනීමට නම් අදාළ සම්මුඛ පරීක්ෂණය වඩාත් සඵලදායීව පවත්වන්න ඕන. ඒ කියන්නේ නිවැරදි තේරීමක් සහ නිවැරදි විනිශ්චයක් සම්මුඛ පරීක්ෂණයේදී ලබා ගන්න හැකියාව තියෙන්න ඕන. ඒ අනුව අවධාරණය කළ යුතු වැදගත් උපදෙස් කීපයක් තියෙනවා. එකක් තමයි ආයතුම් කරුගේ සත්‍ය තත්ත්වය ස්ථීර ලෙස අවබෝධ කර ගැනීමට හැකිවන ආකාරයෙන් සම්මුඛ පරීක්ෂකවරයා අදාළ සාකච්ඡාව මෙහෙයවන්න ඕන. ඒත් එක්කම ආයතුම් කරුගේ යෝග්‍යතාවය විනිශ්චය වන ආකාරයට ප්‍රශ්න අහන්නත් ඕනේ. අනිත් එක හැකිතාක් විවෘත ප්‍රශ්න ඇසීමට උත්සාහ කරන්න වෙනවා. බොහෝ වෙලාවට ඔව් නෑ කියන උත්තර ප්‍රශ්න වලට වඩා අයදුම්කරුට දිගු පිළිතුරක් ලබා දෙන්න පුළුවන් වන ආකාරයේ ප්‍රශ්න ඇසීම වැදගත් වෙනවා. විශේෂයෙන් පෞද්ගලික හැඟීම් ඇති නොවීමට සම්මුඛ පරීක්ෂකවරයා වග බලා ගන්න ඕන. ඒත් එක්කම දුටු එක දෙයකින් අදාළ පුද්ගලයා පිළිබඳව සියල්ල මැනීම කරන්න අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන් තීරණය අයදුම්කරු තෝරා නොගැනීම නම් එය කරන්නේ රැකියාව හා සම්බන්ධ තත්ත්වයක් මත පමණක් බව අයදුම්කරුට දැන්වීමට වග බලා ගන්න ඕන. ඒත් එක්කම අයදුම්කරුවෙක් සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වෙනවා නම් ඔහු ඊට සූදානම් වෙන්න ඕන. පුතාලා දන්නවා ඕනම පුද්ගලෙක් සම්මුඛ පරීක්ෂණයට යනකොට ඒ පිළිබඳව පෙර සූදානමකින් යන්නේ. ඒක අපි දන්නවා පාසලේදී ශිෂ්‍ය නායක නායිකාවන් තෝරනකොට. ඒ අය කලින් සම්මුඛ පරීක්ෂණය සඳහා සූදානම් වෙනවා. ඒ වගේමයි ආයතනයකත් තනතුරු පුරප්පාඩුවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට යනකොට ඒ පිළිබඳව පෙර සූදානමක් අවශ්‍ය වෙනවා. මේ පෙර සූදානම විදිහට අපිට සලකන්න පුළුවන්. පළවෙනි එක සම්මුඛ පරීක්ෂණයට ආරාධනා කරන ලිපිය සහ අනිකුත් අවශ්‍ය කරන ලිපි ලේඛන ක්‍රමවත් ආකාරයට පෙළ ගස්වා ගන්න ඕන. දෙවෙනි එක ඇඳුම් පැළඳුම් සූදානම් කිරීම හා තමාගේ පෙනුම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. තුන්වෙනි එක සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය, දිනය, වේලාව ආදිය පිළිබඳව නිවැරදිව දැනුවත් වෙන්න ඕන. හතරවෙනි එක සම්මුඛ පරීක්ෂණයට නියමිත වේලාවට යාම සඳහා නිවැරදි මඟ සලකුණු ස්ථිර ලෙස සටහන් කරගන්න ඕන. පස්වෙනි එක අයදුම් කළ රැකියාව පිළිබඳ තොරතුරු රැස් කරලා තමන් යන ආයතනයේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන. ඒත් එක්කම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින්න නියමිත වේලාවට අදාළ ස්ථානයට වාර්තා කරන්න ඕන. ඕක තමයි අපි පෙර සූදානම කියලා කියන්නේ සම්මුඛ පරීක්ෂණයට යන පුද්ගලයෙක් සඳහා. ඒත් එක්කම සම්මුඛ පරීක්ෂණයේදී අදාළ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වන්නා හැසිරිය යුතු ආකාර කීපෙකුත් තියෙනවා. එකක් තමයි ආචාර කිරීම. දෙක ආරාධනා කළ විට පමණක් ඉඳ ගැනීම. ඒත් එක්කම ඔහු සැහැල්ලුවෙන් ඉන්න ඕන තමන් පිළිබඳ පූර්ණ විශ්වාසකින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න ඕන. හොඳින් සවන් දීලා අවධාරණයෙන් කටයුතු කරන්න ඕන. ඒත් එක්කම කාලීන වැදගත් අභියෝගාත්මක ප්‍රශ්න පිළිබඳව අපක්ෂපාතී සාර්ථකව පිළිතුරු සැපීමට තරම් තමන් දක්ෂ වෙන්න ඕන. තමන්ට නොතේරෙන ප්‍රශ්නවලදී නැවත ප්‍රශ්නය අහලා නිවැරදිව තේරුම්ගෙන පිළිතුරු සපයන්න ඕන. ඒත් එක්කම බොහෝ වෙලාවට සන්සුන්ව කටයුතු කරන්නත් වෙනවා. සම්මුඛ පරීක්ෂණයට සහභාගි වන්නට ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබා දුන්නොත් තේරුමක් ඇති සරල නොවන ප්‍රශ්න අහන්න ඕන. ඒත් එක්කම අවශ්‍ය ලියවිලි ක්‍රමානුකූලව ඉදිරිපත් කරන්න ඕන, අංක චලන යොදා ගැනීම වැළකෙන්න ඕන, අංග සම්පූර්ණ පිළිතුරු සැපීමට කටයුතු කරන්නත් ඕන. අවස්ථාව ලබාගත හොත් පමණක් රැකියාවට අදාළ ප්‍රශ්න ඇසීමට වග බලා ගන්න ඕන. මොකද ඕනම වෙලාවක සම්මුඛ පරීක්ෂණයට යන පුද්ගලයා දැනගන්න ඕන තමන් යන්නේ කුමන තනතුරකටද සහ ඒ තනතුරේ කාර්යභාරයන් මොනවාද කියන එක අවබෝධයෙන් යාම සඳහා ඔහු කටයුතු කරන්න ඕන. දැන් මේ සම්මුඛ පරීක්ෂණයේදී බොහෝ වෙලාවට ආයුධම්කරු කෘතිමව ඒ සඳහා මුහුණ දෙන්න ගියොත් එහෙම ඒක විශාල ගැටලුවක් වෙනවා සම්මුඛ පරීක්ෂණයට සහභාගි වන්නාට. මේ හේතු මතම මේ තෝරා ගැනීමේ ක්‍රමයක් විදිහට සම්මුඛ පරීක්ෂණයේදීත් වාසි අවාසි දෙකම තියෙනවා. සම්මුඛ පරීක්ෂණයේදී තියෙන වාසි විදිහට සලකන්නේ අදාළ පුද්ගලයාගේ සන්නිවේදන කුසලතා, සමාජශීලී බව, සිරිත් විරිත් හැසිරීම වැනි ලක්ෂණ පිළිබඳව සම්මුඛ පරීක්ෂකවරයාට යම් ඇගීමකට ලක් කරන්න පුළුවන්. ඒත් එක්කම ආයුධම් පත්‍රයේ සඳහන් නොවුණු වැදගත් තොරතුරු අදාළ පුද්ගලයා පිළිබඳව අවධාරණය කරගන්න පුළුවන්. ඒත් එක්කම රැකියා අපේක්ෂකයාට ආයතනයේ පිළිබඳ තනතුර පිළිබඳ අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්. රැකියා අපේක්ෂකයාට ආයතනයේ පිළිබඳව සහ තනතුර පිළිබඳව යම් ඇගීමක් කරන්නත් හැකියාව තියෙනවා. ඒත් එක්කම අපේක්ෂකයාගෙන් දැන ගැනීමට අවශ්‍ය අතිරේක තොරතුරු ලබා ගන්නත් පුළුවන්. විශේෂයෙන් මේකේ තියෙන ප්‍රධානම වාසිය වෙන්නේ තනතුරට අදාළව පෞරුෂ ගති ලක්ෂණ, මානසික ගති ලක්ෂණ සහ මානසික ක්‍රියාකාරීත්වය ඔහුට තියෙනවද කියන එක පිළිබඳව අවබෝධයක් සම්මුඛ පරීක්ෂකවරයාට ලබා ගන්න හැකියාව තියෙන එකයි. ඒත් එක්කම මේ සම්මුඛ පරීක්ෂණයේ තියෙන ප්‍රධාන අවාසි කීපයක් තියෙනවා. එකක් තමයි අපේක්ෂකයා සපයන පිළිතුරු පරීක්ෂකයාට හිතාමතා ඕනනම් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයේ තියෙන ඊළඟ අවාසිය විදිහට සැලකන්නේ මේ සඳහා යන පිරිවැය අධික වීමත් කාලය වැය වීමත්. අපේක්ෂකයා ව්‍යාජ ලෙස හැසිරීමට මේ සම්මුඛ පරීක්ෂණයේදී උත්සාහ ගන්න. විශේෂයෙන් සම්මුඛ පරීක්ෂකවරුන් අතින් සිදුවිය හැකි පක්ෂග්‍රාහී වීම මේකේ අවාසියක් විදිහට දක්වන්න පුළුවන්. නමුත් ඇතැම් රැකියාවන් සඳහා තෝරා ගැනීමදී මේ සම්මුඛ පරීක්ෂණ ක්‍රමය එතරම් යෝග්‍ය නොවෙන්න පුළුවන්. ඒ වගේම මේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙනකොට අපේක්ෂකයා තුළ අනියත බියක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා හැබෑම සේවකයාව සමහර අවස්ථාවල සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ සේවකයාගේ හැබෑ ගති ලක්ෂණ සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් නොවෙන්න පුළුවන්. මොකද ඔහු සම්මුඛ පරීක්ෂණය සඳහා යන්නේ ආරූඪ කරගත් ක්‍රමවේදයක් තුලින් නිසා. ඊළඟට අපි බලමු තෝරා ගැනීමේ ක්‍රමයක් විදිහට මේ පරීක්ෂණ කියන ඒවා යොදාගන්නේ කොහොමද කියලා. රැකියාවකට තෝරා ගැනීමේදී භාවිතා කරනු ලබන ජනප්‍රියම ක්‍රමවේදයක් විදිහට මේ පරීක්ෂණ හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් රාජ්‍ය අංශයට සේවකයන් තෝරා ගැනීම සඳහා මේ පරීක්ෂණ ක්‍රම පාවිච්චි කරනවා. මේ පරීක්ෂණ ක්‍රම කීපයක් තියෙනවා. දැනුම පරීක්ෂණ, බුද්ධි පරීක්ෂණ, කුසලතා පරීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණ, ප්‍රවීණතා පරීක්ෂණ, පෞරුෂ පරීක්ෂණ ඔය වශයෙන් මේ පරීක්ෂණ වර්ග කීපයක් අපි ඉගෙන ගන්නවා. මේකෙන් දැනුම පරීක්ෂණයක් කියලා කියන්නේ යම් නිශ්චිත විශේෂේත්‍රයක් පිළිබඳව රැකියා අපේක්ෂකයාට ඇති දැනුම පරීක්ෂා කිරීම සඳහා සිදු කරනු ලබන්න. අපි උදාහරණයක් ගත්තොත් රාජ්‍ය අංශයේ මගින් විගණක පරීක්ෂකවරුන් පත්කර ගැනීම සඳහා පවත්වනු ලබන විගණන සේවා විභාගය ගන්න පුළුවන්. ඊළඟට අපි ගමු බුද්ධි පරීක්ෂණය කියන්නේ මොකක්ද කියලා. බුද්ධි පරීක්ෂණයක් කියන්නේ රැකියා අපේක්ෂිත පුද්ගලයාගේ බුද්ධිමය හැකියාව මැනීම අරමුණු කරගෙන පවත්වනු ලබන පරීක්ෂණයක්. උදාහරණ විදිහට දේශීය ආදායම් සේවයේ බදු නිලධාරීන් රැකියාවට බඳවා ගැනීමේදී පවත්වනු ලබන බුද්ධි පරීක්ෂණ විභාගය. ඊළඟට බලමු කුසලතා පරීක්ෂණ කියන්නේ මොනවද කියලා. මේවා අභියෝගතා පරීක්ෂණ කියලත් හඳුන්වනවා. පුද්ගලයෙකුගේ තර්කානුකූල හැකියාව, චින්තනය, මෙහෙවීම, මනෝවිශ්ලේෂණ ශක්තිය විනිශ්චය කිරීම සඳහා මෙම පරීක්ෂණ ක්‍රමය යොදා ගන්නවා. අපි උදාහරණයක් ගත්තොත් රාජ්‍ය සේවයේ බැංකු නිලධාරීන් සඳහා පවත්වනු ලබන පරීක්ෂණ ගන්න පුළුවන්. ඊළඟ එක ප්‍රායෝගික පරීක්ෂණ. සේවයට තෝරාගනු ලබන සේවකයා අදාළ රැකියාවේ යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට ඇති සැබෑ හැකියාව මැනීම සඳහා සිදු කරනු ලබන පරීක්ෂණ ප්‍රායෝගික පරීක්ෂණ වෙනවා. උදාහරණ විදිහට රාජ්‍ය සේවයේ යතුරු ලියනයට සේවකයන් බඳවා ගැනීමේදී, එහෙම නැත්නම් පරිගණක යතුරු ලියනයට සේවකයන් බඳවා ගැනීමේදී පරිගණක යතුරු ලියනය සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණ. ඒ කියන්නේ පරිගණක යතුරු ලියනය කරලා පෙන්වන්න කියනවා. ඊළඟ එක ප්‍රවීණතා පරීක්ෂණ. මේකෙන් කියන්නේ කිසියම් නිශ්චිත භාෂාවක් පිළිබඳ දැනුම මැනීම සඳහා භාවිතා කරනු ලබන්නක් විදිහටයි. උදාහරණ විදිහට කළමනාකරන අභ්‍යාසලාභී රැකියාවන් සඳහා බඳවා ගැනීමේදී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පවත්වනු ලබන ප්‍රවීණතා පරීක්ෂණ හඳුන්වන්න පුළුවන්. ඊළඟ පරීක්ෂණ වර්ගයේ විදිහට පෞරුෂත්ව පරීක්ෂණ දක්වන්න පුළුවන්. පෞරුෂත්ව පරීක්ෂණයක් කියන්නේ රැකියාවට අපේක්ෂිත පුද්ගලයාගේ පෞරුෂත්වය, ඒ කියන්නේ ආකල්ප, ධර්මතාවයන්, රුචිකම්, වටිනාකම්, ප්‍රතිමාන ආදිය මැනීමට යොදාගන්න පරීක්ෂණ. විශේෂයෙන් කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයන් බඳවා ගැනීමේදී මේ පෞරුෂත්ව පරීක්ෂණ කරනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු පරීක්ෂණ හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ විභාග ක්‍රමයක් යටතේ ලිඛිතව හෝ ප්‍රායෝගිකව පවත්වනු ලබන ඒවායි. ලිඛිත විභාගයක් පවත්වන්නේ සේවකයාගේ සුදුසුකම් වඩාත් හොඳින් පරීක්ෂා කිරීමටයි. නිශ්චිත කාල සීමාවක් තුළ රැකියාව ආශ්‍රිත ප්‍රශ්න මාලාවක් සඳහා පිළිතුරු සැපීමට අයදුම්කරුවන් භාජනය කරලා ලබා ගන්නා ලකුණු මත පුද්ගලයන් තෝරා ගැනීම මේ පරීක්ෂණවලදී සිද්ධ කරනවා. ඒ අනුව මේ විවිධ පරීක්ෂණවල තිබෙන පොදු වාසිය වන්නේ එකක් වලංගුභාවය අතින් ඉහළයි. ඒ වගේම කෙටි කාලයක් තුළ විශාල පිරිසක් ඇගැයීමකට භාජනය කරන්න පුළුවන්. තුන්වෙනි එක ලකුණු ක්‍රමය නිසා පළමු වැන්නගේ ඉඳලා අවසාන පුද්ගලයා දක්වා පෙළගස්වන්න පුළුවන්. ඒත් එක්කම වියදම සහ එහෙම නැත්නම් පිරිවැය මේ වගේ අඩුයි. එතකොට ඔය අපි කතා කරේ තෝරා ගැනීමේ ක්‍රමයක් විදිහට පරීක්ෂණ වර්ග ටික. එතකොට අපි මීට ඉස්සෙල්ලා කතා කරේ තෝරා ගැනීමේ ක්‍රම විදිහට 1 අයදුම්පත් ඇගීම, 2 සම්මුඛ පරීක්ෂණ, 3 පරීක්ෂණ වර්ග ටික. ඊළඟට 4 වෙනි එක තියෙන්නේ පසුබිම් පරීක්ෂණය. අයදුම්කරුවන්ගේ පසුබිම ආවරණය කර ගැනීම සඳහා පවත්වනු ලබන විශේෂ සෝදිසි කිරීමක් විදිහට පසුබිම් පරීක්ෂණය හඳුන්වන්න පුළුවන්. බොහෝ වෙලාවට රැකියා අපේක්ෂකයා පිළිබඳ තොරතුරු සොයා බැලීමත්, ඒවා අනිකුත් පරීක්ෂණ සමග සැසඳීමත් මේ ඔස්සේ කරනු ලබනවා. පසුබිම් පරීක්ෂණයේදී අයදුම්කරු ඉගෙනගත් පාසල පුහුණුව ලබාගත් ආයතනය මීට පෙර රැකියාවක් කරා නම් සේවය කරන ලද ආයතනය අයදුම්කරුගේ පවුලේ විස්තර අධ්‍යාපන වෘත්තීය පසුබිම සහ මූල්‍ය පදනම හා සමාජ තත්ත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. ඉහළ කළමනාකරණ මට්ටමේ පළපුරුද්ද සහිත තනතුරු සඳහා බඳව ගන්නකොට මෙම පරීක්ෂණය සාමාන්‍යයෙන් සිද්ධ කරනවා. ඊළඟට තෝරා ගැනීමේ අවසාන පරීක්ෂණ ක්‍රමය විදිහට අපි වෛද්‍ය පරීක්ෂණය කියන්නේ මොකක්ද කියලා බලමු. මේ වෛද්‍ය පරීක්ෂණය කියලා කියන්නේ රැකියා අපේක්ෂකයෙකුට අදාළ රැකියාවේ කටයුතු රාජකාරී සහ වගකීම් සාර්ථකව ඉටු කරන්න අවශ්‍ය වෙන මනා සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවද නැද්ද කියන එක නිශ්චය කර ගැනීම මේ පරීක්ෂණයෙන් සිද්ධ වෙනවා. විශේෂයෙන් ආයතනයේ දැන්ට සිටින සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමටත් ආයදුම්කරු කායික හා මානසිකව රැකියාවට කෙතරම් උචිතද යන්න ඇගීමටත් මෙම පරීක්ෂණය සිද්ධ කරනවා. අපි උදාහරණයක් ගත්තොත් රෝග බෝ වීමට තියෙන අවකාශය මගහැරීමට සමහර ආයතන සේවකයන් තෝරා ගැනීමේ වෛද්‍ය පරීක්ෂණ බාහිර විශේෂඥයන් සහ වෛද්‍ය ආයතනවලට යවලා ඉටු කර ගන්නවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු පරීක්ෂණ වර්ග ඔක්කොම ගත්තොත් අපි සේවකයෙක් තෝරගන්නකොට සමහර ආයතන අපි මේ කතා කරපු පරීක්ෂණ වර්ග ඔක්කොම පාවිච්චි කරන්නත් පුළුවන්. සමහර ආයතන මේ පරීක්ෂණ වර්ගවලින් එකක් හෝ දෙකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ආයතනය දැනගන්න ඕන ආයතනයට ගැළපෙන මෙතෝරා ගැනීමේ ක්‍රම එකක් හෝ දෙකක් හෝ සියල්ලම හෝ පාවිච්චි කරලා සංවිධානයට ගැළපෙන වඩා උචිත සේවකයාව තෝරා ගැනීමට කටයුතු කරන්න. ඒ අනුව බොහෝ වෙලාවට මුලින්ම කරන්නේ අයදුම්පත් ඇගීම. ඒකෙන් කොටසක් ගන්නවා, කොටසක් අයින් කරනවා. ඒ තෝරගත්ත කොටසට ලිඛිත පරීක්ෂණයක් කරනවා. ලිඛිත පරීක්ෂණයෙන් තෝරගත්ත කොටසට සම්මුඛ පරීක්ෂණය කරනවා. ඒකෙන් තෝරගත්ත කොටසට සමහර වෙලාවට පසුබිම් පරීක්ෂණය කරලා අවසානයේ වෛද්‍ය පරීක්ෂණය කරලා සංවිධානයේට යෝග්‍ය සේවකයා මානව සම්පත් කළමනාකරු විසින් තෝරගන්නවා. ඒ නිසා තමයි පුතාලා දන්න දෙයක් අපි විශාල අයදුම්පත් ප්‍රමාණයක් යැව්වට සමහර තනතුරු සඳහා අවසානයේදී තෝරගන්නේ සේවකයන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණයි. මොකද හේතුව යෝග්‍ය හා තෘප්තිමත් සේවකයාව අවසානයේදී අපි මේ තෝරා ගැනීමේදී තෝරා ගන්න මහන්සි වෙන්න ඕන. ඒ කතා කරේ අපි ප්‍රධාන කළමනාකරණ කාර්යයක් වන තෝරා ගැනීම කියන එකයි. ඊළඟට අපි බලමු 6 වෙනි මානව සම්පත් කළමනාකරණ කාර්ය වන බඳවා ගැනීම කියන්නේ මොකක්ද කියලා. බඳවා ගැනීම කියන්නේ තෝරාගත් යෝග්‍යතම පුද්ගලයන් රැකියාවට පත්කිරීමේ නීත්‍යානුකූල ක්‍රියාවලිය අපි හඳුන්වනවා බඳවා ගැනීම කියලා. බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී අදාළ තනතුරට වඩාත් සුදුසු පුද්ගලයා බඳවා ගැනීමට මානව සම්පත් කළමනාකරු කටයුතු කරනවා. ඒ අනුව ආයතනයකට සේවකයන් බඳවා ගැනීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අභ්‍යන්තරයෙන් බඳවා ගැනීම. ඒ කියන්නේ ආයතනයේ ඇතුළතින් බඳව ගන්න එක. අනිත් එක තමයි බාහිරින් බඳවා ගැනීම. ඒ කියන්නේ ආයතනයට පිටතින් බඳවා ගැනීම. දැන් මේ ආයතනයට අභ්‍යන්තරයෙන් බඳව ගන්නකොට ක්‍රම බොහෝ තියෙනවා. يعني කීපයක්ම තියෙනවා අභ්‍යන්තරයෙන් බඳව ගන්නකොට. එකක් චක්‍රලේඛන නිකුත් කරන්න පුළුවන්. ආයතනයේ රැස්වීම මගින්, ආයතනයේ දැන්වීම පෝරු මගින් දන්වන්න පුළුවන්, ආයතනයේ පුවත්පත් මගින් දන්වන්න පුළුවන්, කළමනාකරණ නිර්දේශ මගින් දන්වන්න පුළුවන්. ඒ අභ්‍යන්තරයෙන් සේවකයන් බඳවා ගන්න යොදා ගන්න ක්‍රම ටික. ඊළඟට මේ අභ්‍යන්තරයෙන් සේවකයන් බඳවා ගැනීමේ වාසි අවාසි කීපයක් තියෙනවා. එකක් තමයි මේ අභ්‍යන්තරයෙන් බඳව ගන්නකොට මේ සේවකයන්ගේ තියෙන වාසිය වෙන්නේ බඳවා ගැනීමේ වියදම අඩුයි. ඒ වගේම ආයතනයේ සිටින සේවකයෝ අභිප්‍රේරණය වෙනවා. ඒත් එක්කම ආයතනයේ වෙළඳ රහස් බාහිර පාර්ශවයන්ට ගලාගෙන යන්නේ නැහැ. ඒ වගේම ආයතනය පිළිබඳ සේවකයන්ගේ ආකල්ප යහපත් වෙනවා. මානව සම්පත් කළමනාකරුට ඉතා ඉක්මනින් සේවකයන් බඳවා ගැනීම සඳහා කටයුතු කරනවා නම් මේ අභ්‍යන්තරින් බඳවා ගැනීම බොහෝ වෙලාවට වාසිදායක වෙනවා. ඒ වගේම මේ අභ්‍යන්තරින් බඳවා ගැනීමේ අවාසි තමයි එකක් අලුත් අදහස් ආයතනය තුළට එන්නේ නැහැ. ඒ වගේම අපක්ෂපාතීව කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒත් එක්කම කළමනාකරණ යල්පැනීම් බැනි ගැටු වලට ඇති වෙන්න පුළුවන්. මොකද තියෙන එකම තමයි දිගටම අරගෙන යන්නේ. වෙනස්කමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම ආයතනයේ කාර්යක්ෂමතාවයේ යහපත් වෙනසක් සිද්ධ වෙන්නේත් නැහැ. සමහර අවස්ථාවල මනා පුහුණුවක් හා සුදුසුකම් ඇති පුද්ගලයන් පිටින් බඳව ගන්න හිටියත් ඒ කටයුත්ත මගහැරිලා යන්න පුළුවන්. ඒ අභ්‍යන්තරෙන් බඳව ගන්නකොට ඇතිවන අවාසිදායක තත්ත්වය. ඒත් එක්කම අපි බාහිරින් සේවකයන් බඳව ගන්නව නම් ඒ සඳහා ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ලියන්නන් මගින් රැකියා පොළවල් ආයතනයේ සේවකයන් හඳුන්වලා දෙන්න පුළුවන්. රජයේ ගැසට් පත්‍ර තියෙනවා, ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ වෙනවා, අන්තර්ජාල පහසුකම් තියෙනවා. ඒත් එක්කම ආයතනයට සම්බන්ධ හිතවතුන් මගින් බඳව ගන්න පුළුවන්. රැකියා නියෝජිත ආයතන සහ වෙනත් ආයතන වලින් ඕනනම් අද්දවා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ බාහිරින් බඳවා ගැනීමෙත් වාසි අවාසි දෙකම තියෙනවා. බාහිරින් බඳව ගන්නකොට තියෙන වාසිය තමයි ඉතා යෝග්‍ය පුද්ගලයන් සේවයට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔවුන් අපක්ෂපාතීව කටයුතු කරනවා. නව අදහස් ආයතනය තුළට එන්න පුළුවන්. මේ තුලින් ආයතනයේ කළමනාකරණයේ හා කාර්යක්ෂමතාවයේ වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මනා පුහුණුවක් හා සුදුසුකම් ඇති පුද්ගලයන් බාහිරින් බඳව ගන්න නිසා පුහුණු කිරීමේ පිරිවැය අඩු වෙන්න පුළුවන්. නමුත් මේ විදිහට බාහිරින් බඳවා ගැනීමේ අවාසි තියෙනවා. එකක් තමයි සේවකයන් බඳවා ගන්නකොට පිරිවැය විශාල ප්‍රමාණයක් යන්න පුළුවන්. ඒ වගේම වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. අනිත් එක ආයතනයේ රහස් බාහිරට යන ප්‍රමාණය වැඩි. ආයතනයේ තුල දැනට වැඩ කරන සේවකයෝ අතෘප්තියට පත් වෙන්න පුළුවන්. ඇයි අපිට අදාළ තැන ලබා දුන්නේ නැත්තේ කියන එක පිළිබඳව. ඒ වගේම නව සේවකයන්ට ආයතනයේ කටයුතු පිළිබඳව අවබෝධයක් නැති නිසා ඔවුන්ට පුහුණු කිරීමට විශාල කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම රැකියා අපේක්ෂකයන්ගේ හැකියා හා ශක්තියින් පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් නොමැති වීම නිසා ගැටලුකාරී තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. ඔය අපි කතා කරේ ආයතනයේට අභ්‍යන්තරින් සහ බාහිරින් බඳව ගන්න ගියාම ඇතිවන ගැටලු. මේ කොයි ආකාරයකට සේවකයන් බඳව ගත්තත් ඔවුන් බඳවා ගැනීමේදී අපි ඔවුන්ට පත්වීමේ ලිපියක් ලබා දෙනවා. මේ පත්වීමේ ලිපිය තමයි ඔවුන් නීත්‍යානුකූලව තනතුරට බඳවාගත් බවට ලැබෙන සාක්ෂිය වෙන්නේ. සේවකයෙකු සේවයට පත්කිරීමෙන් පස්සේ ඔහුට හෝ ඇයට රැකියාව පිළිබඳ නියමයන්, කොන්දේසි, කාර්යන්, යුතුකම් හා වගකීම් ආදිය විස්තරාත්මකව දක්වලා කළමනාකරණයේ විසින් ලබා දෙන නීත්‍යානුකූල ලියවිල්ල අපි හඳුන්වනවා පත්වීමේ ලිපියක් කියලා. මේ පත්වීමේ ලිපිය රැකියා ගිවිසුමක් ඇති වූ බවට ලැබෙන සාක්ෂියක් ලෙස සලකනු ලබනවා. ඒක නීත්‍යානුකූල ලියවිල්ලක් වන නිසා සේවා යෝජකයාට හා සේවාදායකයාට මේ ලියවිල්ල වැදගත් වෙනවා. ඇතැම් තනතුරු සම්බන්ධයෙන් පත්වීමේ ලියුමට අමතරව රැකියා ගිවිසුමකටද සේවකයාට සමහර වෙලාවට අත්සන් කරන්න සිද්ධ වෙනවා. මේ පත්වීමේ ලිපියක් නැතුව කිසිදු සේවකයෙකු බඳවා ගැනීමක් කරන්නේ නැහැ. ඒ අනුව මේ පත්වීමේ ලිපියක ඇතුළත් වරණ කරුණු විදිහට අපිට බලන්න පුළුවන්. එකක් තනතුරු නාමය. දෙවැනි එක සේවා යෝජකයාගේ නම, සේවකයාගේ නම හා ලිපි යොමුව. තුන්වැනි එක රැකියාව ආරම්භ කරන දිනය. හතර රැකියාව පිළිබඳ කොන්දේසි. පස්වැනි එක වැටුප. හය පරිවාස කාලය. හත වැඩ කරන පැය ගාන. අටවැනි එක ප්‍රතිලාභ. නමය විනය සම්බන්ධ ක්‍රියාමාර්ග සහ සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද පිළිබඳ තත්ත්වයන්. ඊළඟට සේවය අවසන් කරන ආකාරය. දුක්ගෙනවිල්ලක් ඇති වුණහම ඒක ඉදිරිපත් කරන්න ඕන ආකාරය. මේ තනතුරේ උසස් වීම දෙන්නේ කොහොමද, ස්ථීර කරන්නේ කොහොමද ආදී විස්තර ඇතුළත් කරලා අවසානයේදී සේවකයාගේ අස්වන සහ සේවා යෝජකයාගේ අස්වන දෙකම ඒකට ඇතුළත් කරනවා. ඒ අනුව මේ පත්වීමේ ලිපිය වැදගත් වෙනවා තමන් සේවය කරන බවට නීත්‍යානුකූල ලියවිල්ලක් නිසා. මේ පත්වීමේ ලියුමක තියෙන වැදගත්කම තමයි ආයතනයේ සේවකයන් අතර අදාළ සම්බන්ධතාවයේ පෙන්වන මූලික ලියවිල්ලක් වීම. ඒකෙන් කියන්නේ ආයතනයත් සේවකයාත් අතර සම්බන්ධතාවයේ පෙන්වන්නේ මේ ලියවිල්ල මගින්. ඒ වගේම ආයතනය හා සේවකයා අතර නීතිමය වශයෙන් බැඳීමක් ඇති වුණා කියන එක මේ ලියවිල්ලෙන් පෙන්නුම් කරනවා. විශේෂයෙන් රැකියා කොන්දේසි පිළිබඳව ඇතිවන නීත්‍යානුකූල තත්ත්වය පත්වීමේ ලියුමයි. තමන්ගේ රැකියාවේ අඩංගු කටයුතු, රාජකාරී වගකීම් පිළිබඳව සේවකයාට පුළුල් අවබෝධයක් පත්වීමේ ලියුමකින් ලබා ගන්න පුළුවන්. යම් සේවකයෙකු ආයතනයේ සේවය කරන බව ඔප්පු කිරීමට අවශ්‍ය හැම අවස්ථාවකදීම භාවිතා කරන්න පුළුවන් ප්‍රධානම සාක්ෂිය තමයි මේ පත්වීමේ ලිපිය. ඒ නිසා ඕනම සේවකෙක් පඳව ගන්නකොට මේ පත්වීමේ ලියුම අනිවාර්යෙන් වැදගත් වෙනවා. පත්වීමේ ලියුමක් නැතුව සේවකෙක් බඳව ගන්නවා නම් ඔහුව නීත්‍යානුකූලව බඳවාගත් බව ඔප්පු කිරීමට ඔහුට සාධකයක් නැහැ. ඊළඟට අපි බලමු මේ විදිහට බඳවාගත්ත පුද්ගලයා බඳවගන්නේ කොයි ආකාරයටද කියලා. එකක් තමයි මේ සේවකයාව පරිවාස කාලයකට යටත්ව බඳවගන්න පුළුවන්. අනිත් එක ඔහුව ආධුනික කාලයකට යටත්ව බඳවගන්න පුළුවන්. ඒ අනුව පරිවාස කාලය කියලා කියන්නේ තනතුරට බඳවාගත් සේවකයෙකු සේවයේ ස්ථීර කිරීමට පෙරාතුව සේවය කළ යුතු කාල පරිච්ඡේදය අපි හඳුන්වනවා පරිවාස කාලය කියලා. මේ පරිවාස කාලය තුලදී සේවකයාට තමන්ගේ කටයුතු නිසියාකාරව ඉටු කිරීමට නොහැකි වුණොත් එහෙම කළමනාකරුවන්ට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ඔහුගේ සේවය අවසන් කරන්න පුළුවන්. අනික් එක වාචිකව හෝ ලිඛිතව සේවකයාට අවවාද කරන්න පුළුවන්. ඒත් එක්කම සේවකයාගේ ඉල්ලීම මත සලකලා බලලා පරිවාස කාලය තවදුරටත් දීර්ඝ කරන්න පුළුවන්. එහෙම නැත්නම් දඬුවම් ලබා දෙන්න පුළුවන්. මේ දඬුවම් ලබා දෙනවා කියන්නේ සේවකයාගේ වැටුප් අත්හිටවන්න පුළුවන්, වැටුප් අඩු කරන්න පුළුවන්, ස්ථාන මාරු වීමක් දෙන්න පුළුවන්. ඒ විදිහට පරිවාස කාලය හරියට කරගත්තේ නැත්නම් සේවකයෙකුට ඔය කියන ක්‍රියාමාර්ග කළමනාකරුවෙකුට ගන්න පුළුවන්. ඊළඟට බඳවා ගන්නවා අපි ආධුනික කාලයකට යටත්ව. ආධුනික කාලය කියලා කියන්නේ කිසියම් ශිල්පීය වෘත්තියක් සඳහා බඳවගත් සේවකයෙක් ගත කරන්න ඕන වෘත්තීය පුහුණු කාලය. රැකියාව කරගෙන යනකොට අවශ්‍ය වන දැනුම, කුසලතාවය, පුහුණුව ලබා දීම ආධුනික කාලයක් ලබා දීමේ අරමුණක් වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් මෝටර රථ ශිල්පීය රැකියාවක් සඳහා ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරිය මෙවැනි පුහුණු කාල සීමාවල් ලබා දෙනවා. ඒ අනුව බඳවා ගැනීමේදී අපි පරිවාස කාලයකට යටත්ව හා ආධුනික කාලයකට යටත්ව අදාළ සේවකයන්ව ලබා ගන්න පුළුවන්. ඒ අනුව ප්‍රධාන බඳවා ගැනීමේ පදනම් දෙකක් තියෙනවා. එකක් ස්ථිර පදනම මත බඳව ගන්නවා. එහෙම නැත්නම් తాවකාලික පදනම මත සේවකයන් බඳවා ගැනීම කරනවා. මේකෙදි මේ ස්ථීර පදනම මත සේවකයන් බඳව ගන්නවා කියලා කියන්නේ ආයතනයක රැකියාව සඳහා ස්ථීර වශයෙන්ම සේවකයෝ බඳව ගන්න එකයි. මේ විදිහට බඳව ගන්න සේවකයා ආයතනයේ ප්‍රධාන කාර්යයන්ට සම්බන්ධ වන ස්ථීර කාර්ය මණ්ඩලයේ සේවකෙක් විදිහට සලකනවා. ඒත් එක්කම ස්ථීර කාර්ය මණ්ඩලයේ සේවකයෙකු සතු සියලු වරප්‍රසාද සහ හිමිකම් අදාළ සේවකයන්ට මේ පත්වීමේ ලිපියේ සඳහන් කරලා දෙනවා. ඒත් එක්කම ඔහුට අදාළ වන පරිවාස කාලයේද ඒ ලියුමේ සඳහන් කරනවා. ඊළඟට සේවකයන් බඳවා ගැනීමේ පදනම වෙන්නේ తాවකාලික පදනම මත බඳව ගන්න එක. ආයතනයේ ස්ථීර පදනමකින් තොරව සේවකයන් බඳවා ගැනීම తాවකාලික පදනම මත සේවකයන් බඳවා ගැනීම විදිහට හඳුන්වන්න පුළුවන්. මේ සේවකයන්ට ලබා දෙන පත්වීමේ ලියුමේ తాවකාලික පදනම කියලා සඳහන් කරනවා. ඔය ආකාරයට සේවකයන් බඳවා ගැනීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ ස්ථිර පදනම මත බඳව ගන්නවා, එහෙම නැත්නම් తాවකාලික පදනම මත සේවකයන් බඳවා ගැනීම සිද්ධ කරනවා. ඊළඟට අපි බලමු මේ බඳවගත්ත සේවකයන්ව ආයතනයට හුරු කරන්නේ කොහොමද කියලා. ඒ අනුව මානව සම්පත් කළමනාකරණේ හත්වන කාර්ය විදියට සලකන්න පුළුවන් මේ හුරු කිරීම, එහෙම නැත්නම් අනුස්ථාපනය කියන එක. අනුස්ථාපනය කියන එකේ තේරුම අලුතින් බඳවගත්ත සේවකයෙකු ප්‍රථමයෙන් සංවිධානයට හඳුන්වා දීම, ඔහු රැකියාවකට වැඩ කරන කණ්ඩායමකට වැඩ පරිසරයට හා සමස්ත සංවිධානය පිළිබඳව අවබෝධයක් ලබා දීමේ කාර්යයයි. මේ විදිහට ඕනම සේවකයෙක් බඳවගත්තට පස්සේ ඔහුව අනුස්ථාපනය කිරීම වැදගත් වෙනවා. අනුස්ථාපනය ප්‍රධාන කොටස් දෙකකින් හඳුන්වන්න පුළුවන්. එකක් සංවිධාන ක්‍රමයට සේවකයාව හඳුන්වා දීම, අනෙක් එක රැකියාවට හා රැකියා පරිසරයට සේවකයාව හඳුන්වා දීම කියන එක. මේ අනුස්ථාපනය මගින් සංවිධානයක් ඉටු කරගන්න බලාපොරොත්තු වන අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි සේවකයාට සංවිධානය හා ඔහු පිළිබඳව විශ්වාසයක් ගොඩනැගීම. දෙවැනි එක ආරම්භයේදී සංවිධානයට හා රැකියාව කෙරෙහි සේවාදායකයාව හුරු කරවීම. තුන්වැනි එක අන්තර්පුද්ගල පිළිගැනීම වැඩි කිරීම. ඒ වගේම ආයතනයට පක්ෂපාතිත්වයක් ඇති කිරීම. මේ තුලින් ඵලදායි සේවකයෙකුට බවට පත් කරන්න පුළුවන්. ඒත් එක්කම සෙසු සහෝදර සේවක සේවිකාවන් පිළිබඳ හොඳ ආකල්පයක් ජනිත වෙනවා. ඒත් එක්කම ආයතනයේ සාර්ථකත්වයට ඉක්මනින් නව සේවාදායකයාගේ උදව්ව ලැබෙනවා. නව සේවකයාට බලපාන ගැටලු මේ තුලින් අවම කරගන්න පුළුවන්. මේ විදිහට ආයතනයට අලුතෙන් සේවකයෙක් ආවහම අනිවාර්යෙන්ම ඔහුව අනුස්ථාපනය කරන්න වෙනවා. ඒ තුලින් ඔහු ආයතනයේ සේවකයන්ට ඔහුට පවරන ලද කාර්යයන්ට ඔහු ඉතා හොඳින් හුරු කරවා ගන්න හැකියාව තියෙනවා. මේ ආකාරයට අනුස්ථාපනය සඳහා යොදා ගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි සේවාදායක අත්පොත් ආයතනෙන් ගහලා දෙන ඒවා. ඊළඟට තොරතුරු පත්‍රිකා, පැරණි සේවකයන් යොදා ගන්න පුළුවන්, වීඩියෝ චිත්‍රපට ආයතනය ගැන ඉදිරිපත් කරන්න පුළුවන්, ආයතනය තුළ චාරිකාවක් එක් කරන් යන්න පුළුවන්, ඒ වගේම දේශන ක්‍රමය මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දැන් පුතාලට මතක ඇති අපි සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළට වෙනත් පාසලකට ගියොත් ඒ පාසලේ තියෙන පරිසරයට, පන්ති කාමරයට, පරිසරයේ ඒ පාසලේ තියෙන සංස්කෘතියට අපි හුරු වෙන්න වෙනවා. අන්න ඕක තමයි අනුස්ථාපනය කියලා සරලව අපි කියන්නේ. එතකොට ඒ හුරු වීමට ටික කාලයක් යනවා. ඒ හුරු වුණාට පස්සේ අපේ කාර්ය, කාර්යභාරය, වගකීම් ප්‍රමාණය අපිට නිසියාකාරව ඉටු කරගන්න පුළුවන්. ඊළඟට අපිට මානව සම්පත් කළමනාකරණයේ තියෙන්නේ ප්‍රධාන කාර්ය වෙන්නේ ගෙවීම් කළමනාකරණය කියන එකයි. මේක අපි හඳුන්වනවා සංවේතන කළමනාකරණය කියලා. මේකෙන් කියන්නේ ආයතනයට බඳවගත් සේවකයන්ට අපි දෙන්න ඕන ආයතනය සඳහා වේතන පද්ධතියක් සකස් කරන්න වෙනවා. විශේෂයෙන් එක් එක් ආයතන සඳහා විවිධ සංවේතන පද්ධති සකස් කරනවා. මේ සංවේතන කියලා කියන්නේ වේතන, දිරි දීමනා සහ අනිකුත් වක්‍ර ප්‍රතිලාභ ඇතුළත් කරලා සකස් කරන පද්ධතිය අපි හඳුන්වනවා සංවේතන කියලා. මේ විදිහට මේ ගෙවීම් කළමනාකරණය කිරීමේ අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි සුදුසුකම් ඇති පුද්ගලයන් ආයතනය තුළ රඳවගන්න එක. ඒ වගේම ඉතා නිවැරදි සේවාදායකයන් ආයතනය තුළ රඳවගන්න එක. ඒත් එක්කම මේ සංවේතන තුළින් සේවකයන් අභිප්‍රේරණය වෙනවා. මොකද හේතුව ඕනම සේවකයෙක් රැකියාවක් කරන්නේ වැටුපක් බලාපොරොත්තුවෙන් නිසා. ඒ වගේම නීතිමය රෙගුලාසි වලට මේක අනුකූල වෙනවා. ඒත් එක්කම සමාන රැකියා සඳහා සමාන වේතන ගෙවීමක් ආයතනයක් තුළින් සිද්ධ වෙනවා. විශේෂයෙන් සේවකයන්ට යන අනවශ්‍ය පිරිවැය මේ තුළින් පාලනය කරගන්න පුළුවන්. සේවාදායකයන්ට වගේම සේවා යෝජකයන්ටත් මේ ගෙවීම් කළමනාකරණය වැදගත් වෙන්නේ සේවාදායකයන්ට එය ආදායමක් විදිහට සලකන්න පුළුවන් වීමත්, සේවා යෝජකයාට එය වියදමක් විදිහට සලකන්න පුළුවන් වීමත් නිසයි. ආයතනය වෙනුවෙන් කරනු ලබන කැපකිරීම උදෙසා සේවකයෙකු වෙත කරනු ලබන සියලුම ආකාරයේ ගෙවීම් අපිට සංවේතන කියලා හඳුන්වන්න පුළුවන්. මේකේ ප්‍රධානම කොටස් විදිහට අපිට සලකන්න පුළුවන් වෙන්නේ වේතන, දිරි දීමනා සහ අනිකුත් ප්‍රතිලාභයි. මේකෙන් වේතන කියලා කියන්නේ සංවිධානයක් සිය සේවාදායකයන්ට ගෙවනු ලබන පඩි සහ වැටුප් කියන එකයි. දිරි දීමනා විදිහට සලකන්නේ සංවිධානයක් සිය සේවාදායකින්ගේ විශිෂ්ට කාර්යඵල සඳහා කරනු ලබන ගෙවීම් ප්‍රමාණයයි. අනිකුත් ප්‍රතිලාභ විදිහට සලකන්න පුළුවන් වේතන හා දිරි දීමනාවලට පරිබාහිරව සේවාදායකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීම සඳහා ලබා දෙන ඕනෑම ආකාරයේ පහසුකම්මක් අපි හඳුන්වනවා අනිකුත් ප්‍රතිලාභ කියලා. ඒ අනුව ආයතනයට බඳව ගන්න සේවකයන් අනුස්ථාපනය කරාට පස්සේ මේ ආකාරයට සංවේතන කළමනාකරණයක් අවශ්‍ය වෙනවා. එතකොට පුතේ දුවේ, අපි අද කතා කරේ මානව සම්පත් කළමනාකරණයට අදාළ වන කාර්යයන් වලින් කීපයක් පමණයි. ඒ කියන්නේ අද අපි කතා කරේ තෝරා ගැනීම කියන්නේ මොකක්ද, තෝරා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රම මොනවද, බඳවා ගන්නවා කියන්නේ මොකක්ද, බඳවා ගන්නේ මොන ක්‍රම මගින්ද, අනුස්ථාපනය කියන්නේ මොකක්ද සහ අවසානයේදී කතා කරා සංවේතන කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. පුතාලා දන්නවා මානව සම්පත් කළමනාකරණයට අදාළ වන ප්‍රධාන කාර්යයන් 15ක් තියෙනවා. එතකොට මේ 15න් අපි ගිය සතියේ සහ මේ අද කතා කරා රැකියා නිර්මාණය, රැකියා විග්‍රහය, මානව සම්පත් සැලසුම්කරණය, ආකර්ෂණය, තෝරා ගැනීම, බඳවා ගැනීම, අනුස්ථාපනය හා සංවේතන කළමනාකරණය කියන කොටස් ටික. මාත් එක්ක රැඳී සිටිය පුතාලා, දුවලා ඔක්කොටම ස්තුතියි.